devam edelim. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Dukkhe jnanam dukkha samudaye jnanam dukkha nirodaye jnanam dukkha nirodha gamini patipadaya jnanam pubbante jnanam aparante jnanam pubbante aparante jnanam paticca samuppada dhammesu jnanam ayam ucchati bhikkave sammadittiti. ධර්මස්සෝනා බිලාසි සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි, මේ පින්වත් සියලු දෙනාම ධම්ම සෝදානම් වෙන්නේ විශේෂ පින්කමකට. ඒ තමයි මේ නාවුල ධම්මහදී විවේක සෙනසුනේ පළවෙනිම කඨින මහා පුණ්‍යෝත්සවයේ හෙට දවසේදී සිද්ධ කරනවා. ඒ නිමිති කරගෙන පැවැත්වෙන විශේෂ ධර්ම දේශනාවයි අද මේ පවත්වන්නේ. පින්වතුනි, විශේෂයෙන්ම මම මාතෘකා කළ ධර්ම විස්තර කරන්නට කලින් විස්තර කටයුතු වටිනා වටපිටාවක් කියනවා. ඒ තමයි මේ පින්වතුන්ට මේ වගේ කුසල ධර්මයන් සිද්ධ කරගන්නට මේ මක් කොනක් පරක් තරක් නැති අනවරාගු දුක්සහගත සසර ඇවිදින සත්වයන්ට මේ සසර දුක්ගිනි නිවෙන සද්ධර්මයෙන් බිදක් මොහොතකට හෝ සවන්ය කරන්නට අද මේ වටපිටාව ලැබෙන්නේ කොහොමද කියන කාරණාව පැහැදිලි කර යුතුයි ටිකක්. විශේෂයෙන්ම මතක් කළොත් මේක මාස ගණනකට ඉස්සරදලා මේ ස්ථානයේ අපේ පින්වත් නිහාල් රූපසිංහ මහත්මයාගේ පෞද්ගලික ඉඩමක්. එතුම බොහෝම ශ්‍රද්ධාවෙන් ඒ සුධර්මා රූපසිංහ ඒ මැතිනියත් සමග තමන්ගේ දූදරුවනු සමග කතා බහ කරලා මහා සංඝරත්නය සිහිපත් කරලා සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්ම සඳහා ඒ වගේම බොහෝ දෙනෙකුගේ මෙලුව පරලෝ යහපත සඳහා තමන් පෞද්ගලික මහන්සියෙන් උපයාගත් ධනෙන් මෙලදීලා ගත්ත මේ ඉඩම මහා සංඝරත්න උදෙසා පූජා කළා. පූජා කරලා තුමතුනි ඒ වගේම එතුම වැඩ කරන ආයතනයේ අනෙක් බොහෝ නිලධාරි මහත්තුනුත් ඒ වගේම වටපිටාවේ සහසම්බන්ධ වෙච්ච යාළු හිතෛසීන් සියලු දෙනාත් එකතු කරගෙන විහාර කුටි සකස් කරලා ස්වාමීන් වහන්සේලා මේ වස් කාලේ වස්වසවල බොහොම ශ්‍රද්ධාවෙන් උපස්ථාන උපකාර කරලා මේ සේනාසනය ගොඩනැගුණා. පින්වත්නි, නිවන් දක්නතාක් අපේ ජීවිතයකට කුසලයේ කියන එක හරියට වටිනවා. අතීතයේ දිහා බැලුවාම අතීතයේ හිටපු නුවණැත්තු කුසලයේ මොනතරම් ගරු කළාද, කුසලයේ කියන එක ජීවිතයකට මොනතරම් වටිනවද කියන එක තේරුම් අරගත්ත බව තේරෙනවා. අතීත කතා දිහා බැලුවාම තමන්ගේ එකම දරුවා උගසට තියලා දන් දුන්න හැටි ශාසන ඉතිහාසයේ සඳහන් වෙනවා. තමන්ගේ කෙස්වැටිය කපලා දන් දුන්න හැටි ධර්මයේ සඳහන් වෙනවා. ඒ වගේම තමන් අනුන්ගේ දාසි වැඩ කරලා උපයාගත්තු මුදලින් දන් දුන්න හැටි ධර්මයේ සඳහන් වෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ කාලෙදි මේ දානය කියන ධර්මතාවය මොනතරම් වටිනාකමින් තේරුම් ගත්තද කියලා අපිට තේරෙන්න හොඳ කතාවකුත් තියෙනවා. මම ඒක පොඩ්ඩක් මතක් කරන්නම්. පින්වතුන් දන්නවා මේ ශාසනයේ අග්‍ර උපස්ථායක තනතුර දරන්නේ අනාථ පින්දික සිටුතුමා. මේ අනාථ පින්දික සිටුතුමා ළඟ හිටියා ඒ පුංචි මිනිපිරියා. මේ පුංචි මිනිපිරියට දවසක් ගෙදර වැඩ කරන කුස්සිය අම්මා පිටියොලින් බෝනික්කේ කදලා දුන්නා. මේ පුංචි දෙරිය පිටියොලින් හදපු බෝනික්ක තමන්ගේ දරුවා කියන සංඥාවෙන් දරුවා කියන අදහසෙන් ළඟ තියාගෙන සෙල්ලම් කරමින් හිටියා. කිසියම් අතපස වීමකින් මේ පිටි දීතික අපිට වලින් හදපු දියණිය බොනික්ක බිම වැටිලා කැඩුනා. මේ පුංචි දියණිය බොහෝම විදිහට අඬන්න ගත්තා. කිසි කෙනෙකුටවත් මේ බිම නතර කරගන්න බැරි වුණා. ඒ වෙලාවේදී අනේ පිටිසිටුමා මේ දියණිය මිනිපිරිය ඔඩොක්කට අරගෙන කියනවා, පුතේ අඬන්න එපා. අපි ඔයාගේ මැරුණු දියණිය වෙනුවෙන් බුදුරජාණන් වහන්සේට දානයක් දීලා පින් අනුමෝදන් කරමු. එහෙම කිව්වහම ඔන්න මේ පුංචි දෙරිය අඬන එක නතර කළා. එහෙනම් අපි දෙන්නම ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කරමුකෝ කියලා මේ මිනිපිරියත් අනේ පිටිසිටුමත් චේතවනාරාමයට ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට මතක් කරනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්ස මේ මිනිපිරියගේ දියණිය පිටියෙන් හදපු දියණිය හදිසියේ කලුරිය කළා. ඒ දියණියට පින් අනුමෝදන් කරන්න මහා සංඝරත්නය කෙහෙට අපේ ගෙදර දවල් දානෙට වඩින්ට කියලා බුදුරජාණන් වහන්සේත් නිස්සබ්දව ඉවසුවා. පහවදා මහා සංඝරත්නය සමග භාග්‍යතුන් වහන්සේ අනේ පිටිසිටුමාගේ නිවසට වැඩියා. බුදුරජාණන් වහන්සේ ප්‍රණීත විදිහට ආහාර පාන හදලා සප්පිලි කරව දම් පිළිගැන්නුවා. දම් පිළිගන්නවලා ස්වාමීනි මේ නියගිය මේ පිටි දීතිකාවට මිනිපිරියගේ දරුවට පින් සිද්ධ වෙන්න දෙවෙනි දවසෙත් වඩින්න කියලා ආරාධනා කළා. මේ විදිහට බුදුපාමොක් මහා සංඝරත්නයට මාසයක් දන් දුන්නා. ඊට පස්සේ කුසල රජුගේ කල්පනා කළා වෙනදට රජමාලිගාවට වඩින පින්දපාති වඩින ස්වාමීන් වහන්සේලා වැඩි නෑ. කුමක් නිසාද කියලා කරුණ හොයා බලනකොට අනේ පිටිසිටුමාගේ මියගිය මිනිපිරියගේ මියගිය මේ පිටි දීපිකාව පිටිවලින් හදපු දියණියට පින් පිණිස භාග්‍යතුන් වහන්සේත් මහා සංඝරත්නයත් මහා සාංගික දන් වැටක් පවත්වනවා. ඒ හින්දා තමයි මේ රජමාලිගාවට භික්ෂුන් වහන්සේලා වැඩල නැත්තේ.
ආව පටන් ගත්තා. දැන් ඊළඟ 10ක් වගේ පටන්
ගන්නවා. කුසල රජු කියනවා එහෙනම් මේ මිනිපිරියගේ මියගිය දියණියට පින් අනුමෝදන් කරන්ද මාත් මාසයක් දන් දෙනවා කියලා බුදුරජාණන් වහන්සේට ප්‍රමුඛ මහා සංඝරත්නයට ආරාධනා කරලා කුසල රජු තුන් මාසයක්ම දන් දෙනවා. ඊට පස්සේ ගම්වැසිය නගරවැසිය බලනවා ස්වාමීන් වහන්සේලා මාස දෙකකින් පින්දපාත යාවේ නෑ වැඩි නෑ මොකක් නිසාද කියලා. ගම්වැසිය නගරවැසියන්ට ආරංචි වෙනවා මෙන්න මේ මියගේ පිට්ටි දීතිකාවට පින් අනුමෝදන් කිරීම සඳහායි බුදුපාමොක් මහා සංඝරත්නය මේ මාස දෙකේම අනේපිඩිසිටුමාගේ නිවසේ රජමාලිගාවේ දානෙට වැඩලා. ඒ නිසායි මේ පින්දපාත ඇවිල්ලා නැත්තේ. ගම්වැසිය රතවැසිය නගරවැසිය කතිකාවේ වෙලා තීරණයක් ගන්නවා. එහෙනම් මේ පිට්ටි දීතිකාවට පින් පිණිස අපි දාන දෙනවා කියලා. මේයත් මාසයක්ම දන් දුන්නා. මියගිය බෝනික්කට පින් පිණිස තුන් මාසයක් බුදු පාමොක් මහා සංඝරත්නය උදෙසා සාංගික ධනවතක් පැවැත්තුනා කියලා ධර්මයේ සඳහන් වෙනවා. පින්වත්තුන් හිතනවද එදා හිතපු අයට සචේතනික අචේතනික වස්තුන් හඳුනගන්න බැරි බවක් තිබුණා කියලා? නැහැ. අපිටත් වඩා හොඳට ඒ අය සචේතනික චේතනික වස්තු දන්නවා. යංකින්ච ආරම්මණං කත්වා දද්දා දානං අමච්චරි. නොමසුරු නුවණැති පුද්ගලයා කුමන හෝ කරුණක් මුල් කරගෙන දානාදී කුසල ධර්ම සිද්ධ කරනවලු. පින්වතුනි එදා හිටපු අනේ පිඩිසිටිතුමා විසාක උපාසිකාව ආදී අය අපි දන්න දික්ටි සම්පන්නයි සෝතාපන්න ඵලයට පත් වෙලා හිටපු අය. නමුත් ඒ අය දැනගෙන හිටියා කුසලයේ කියන එක ජීවිතයකට මොනතරම් වටිනවද කියන එක. කුසලයේ කියන එක ජීවිතයකට මොනතරම් රැකවරණයක්ද කියන එක. සචේතනික අචේතනික වස්තුවක් අරමුණු කරගෙන හෝ කුසල ධර්මයක් සිද්ධ කරනකොට කුසල චේතනාවන් පහළ වෙන්නේ කිනා කිනාගේ సంతානේ භවයයි දැනගෙන හිටියා. ධර්මය හොඳට දන්න කම හිඳමයි ඒ අය ඒ වගේ කාරණාවක් අරමුණු කරගෙනත් කුසල ධර්ම සිද්ධ කළේ. පින්වතුනි මේ අනවරාග සංසාරේ මේ මේ අත දුවන සැරිසරන ලෝකේට මොහොතකට හෝ සනසිල්ලක් මොහොතකට හෝ රැකවරණයක් ලැබෙන්නේ කුසල ධර්මයන් තුළින් කුසල ධර්මයන් නිසායි. එහෙම අනුව බලනකොට එදායේ නුවණැති උත්තමයෝ ක්‍රියාවෙන් කුසල ධර්ම කරන හැටි අපිට පෙන්වා කළා. ඒ මාර්ගයේ යමින් ඒ නිහාල් රූපසිංහ මැතිතුමා සුධර්මා රූපසිංහ මැතිණිය මුල් වෙලා ඒ වටපිටාවේ සීල දෙනාම තමන්ට තමන් වටා ඉන්න නෑද යාළු හිත මිත්‍රාදී බොහෝ දිනකට බොහෝ කාලයක් හිත සැනසෙල්ල පිණිස පවතින හිත රැකවරණය පිණිස පවතින කුසල ධර්මයක් සිද්ධ කළගත්තා. පින්වතුනි උදේට පායන ඉර හවසට බැහැලා යනවා වගේ පිපෙන හැම මලක්ම පරවෙනවා වගේ උපන්න හැම මිනිස්සෙකුගේම ජීවිතේ මරණයෙන් අවසන් වෙනවා. ඉපදීමත් මරණයත් කියන මේ ධර්මතා දෙක අතර අපි යමක් හරි හම්බ කළා නම් අපේ කියලා යමක් උරුමව තියෙනම් පින්වතුනි ඒ භෞතිකව හම්බ කරපු උරුමකම් කියන දේවල් අයිති තියෙන්නේ අපිට අවුරුදු 50යි නැත්නම් 60යි. එතනින් පස්සේ හැම දෙයක්ම අපිට අහිමි වෙනවා අපෙන් අතහැරෙනවා. යම් කෙනෙක් නුවණැතිව බුද්ධිමත්ව මේ සම්පත්තිය කියන එක තමන්ට අයිති දෙයක් නෙවෙයි මේක හරියට කැරකෙන චක්‍රයක් වගේ. අද මංගාව හෙට තව කෙනෙක් ගාව ඊගාව දවසේ තව කෙනෙක් ගාව. නමුත් නුවණක් තියෙන කෙනා තමන් ළඟට ආපු වෙලාවේ ඒක අතහරින්නේ නැහැ ප්‍රයෝජන ගන්නවා. ඉපදීමත් මරණයත් කියන මේ ධර්මතා දෙක අතර හම්බ කරපු හැම දෙයක්ම භෞතික මරණය සමගම අවසන් වෙද්දී ඒ දුක් මහන්සියෙන් හම්බ කරගත්ත දේ දුගීමගේ යාචකයන් උදෙසා අනුකම්පා බුද්ධියෙන් ශ්‍රමණ බ්‍රාහ්මණයන් උදෙසා ශ්‍රද්ධහා බුද්ධියෙන් පූජා බුද්ධියෙන් පූජා කළොත් ඒක විතරයි ඇත්තටම කෙනාට ඉතුරු වෙන්නේ. ඒ නිසා මෙතනදී මතක් කර යුතුයි විශේෂයෙන්ම මේ සත්ක්‍රියාව සිද්ධ කරන්නට ඥාන රූප සිංහ මැතිතුමා ඇතුළු ඒ සියලු දෙනාම බොහොම ශ්‍රද්ධාවෙන්ම මේ සේනාසනයේ ඉදිකල බොහෝ දිනකට පින් දෙකක් සාදල තමනුත් කුසල් සිද්ධ කරගෙන අනිත් පැයත් කුසල් සිද්ධ කරගත්ත බව මුලින්ම මතක් කර යුතුයි. මේ වගේ කුසල ධර්මයන් අනුමත කළේ අද දවසේදී විතරක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ වැඩෙන්න කාලෙදිමයි කියන එකටත් මම සාක්ෂි වශයෙන් කතාවකුත් මතක් කළා. පින්වතුනි මේ වගේ කුසල ධර්මයන් නිසා තමයි මනුෂ්‍යාත්ම භාවයන් ලැබෙන්නේ, දේවාත්ම භාවයන් ලැබෙන්නේ, ත්‍රිමාත්ම භාවයන් ලබන්න පුළුවන් වටපිටාව ලැබෙන්නේ. කිසිම වෙලාවක ලෝභ දේශ මොහ කියන අකුසල මූලයකින් මිනිස්සු උපදින්නේ නැහැ, දෙවියෝ උපදින්නේ නැහැ, ඥාතිය උපදින්නේ නැහැ. අලෝභ අද්වේෂ අමෝහ කියන කුසල මූලයකින් කුසල ධර්මයකින් තමයි හැම වෙලාවෙම මිනිස්සු උපදින්නේ, දෙවියෝ උපදින්නේ, ඥාතිය උපදින්නේ. ඒ මිනිස්සේ දෙවියේ ත්‍ක්මේක් නොවුනොත් මේ දුක්සහගත සසරෙන් එතර වෙනවා කියන ධර්මතාවයක්, එතර වෙන ධර්මය අවබෝධ කරගන්නවා කියන ධර්මතාවයක් ඊදෙන්නේ නැහැ. එහෙමනම් නිවන් මගට පළවෙනි අදිතාලමයි මේ පින්කම නිබඳු කුසල් කියන කාරණාව මේ පින්මතුන් දරන්න. කුසලය කියන්නේ සසර දුක් වෙන එකක් හෝ නිවනට සසර දුක් නැති කිරීමට පටහැනි එකක් නොවේ. නිවන් දකින්ට පළවෙනිම අඩිය, පළවෙනිම පඩිපෙළයි කුසල ධර්මය. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මා භික්ඛවේ පුඤ්ඤානම් බහිත්ත සුකස්සේතම් භික්ඛවේ අදිවචනං යදිදම් පුඤ්ඤානන්ති. මහණෙනි පිනට බය වෙන්නට එපා. පින කියලා කියන්නේ සැපට තව නමක්. පින කියලා කියන්නේ සතුටට තව නමක් කියලා බුදුරජාණන් වහන්සේ ශ්‍රී මුඛයෙන්ම දේශනා කොට වදාළා. පින්දු පින්කම් නිසා පින්වතුනි කවදාවත් ලෝකෝත්තර ධර්මයක් පැත්තකින් තැබේවා, ලෝකෙ තුල පවා කවදාවත් දුක්ඛිත ස්වභාවයකට පත් වෙලා නැහැ. කුසල ධර්මයන් නිසා ලෝකයේ තුලත් සැනසෙල්ලක් සැපක් රැකවරණයක්ම ලැබෙනවා මිසක අනාථ භාවයක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ වගේ දාන ආදී කුසල ධර්මයන් නුවණැති සත්පුරුෂයන් විසින් ඒකාන්තයෙන් කටයුතුයි. විශේෂයෙන්ම රූපසිංහ මහත්මා තමන් පින්කමක් කරගන්නා වගේම ලෝකයට ආදර්ශමත් ධර්ම දේශනාවක් කළා. ඒ තමයි මම මේ දේශනාවක් හැටියට වචනෙන් කියනවට වඩා එතුම ජීවිතයෙන් ධර්ම දේශනාවක් කළා. යමෙක් ඉන්නවනම් යමක් සතු ඕනෑවට වඩා ඒක ඇලෙන්නේ නැතුව මෙලෝ විතරක් නෙමේ පරලෝ දකින ඇස් දෙක කුත් තියාගෙන මෙන්න මේ විදිහට කටයුතු කරන්න කියන කාරණාව ලෝකෙට පෙන්වනවා. ඉතින් මෙතනදී මම පුද්ගලික වර්ණනා කිරීම නෙමේ කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ಗುಣ මොකු වෙන්න එපා, ගුණය මකන්න එපා කියන කාරණාව. ඒ ಗುಣ ධර්මයේ පිහිටලා සත්පුරුෂ කමට කළ සත්ක්‍රියාවයි වර්ණනා කළේ. සත් අදහසයි වර්ණනා කළේ. ඒ නිසා මේ පින්මතුන්ලත් අදහස් කරගන්නට ඕනේ නිබඳු කුසල ධර්මයන් ජීවිතයකින් සිද්ධ කරනවා කියන එක. ඒ වගේම දානාදී කුසල ධර්ම සිද්ධ කරන ගමන් සීලාදී ගුණ ධර්මයක පිහිටන්නටත් හැම දිනම උත්සාහවත් වෙන්න ඕනේ. පින්වත්නි, සීලය කියන්නේ ජීවිතයකට ආභරණයක් වගේ, සීයේ කියන්නේ ජීවිතයකට රැකවරණයක්, ආරක්ෂාවක්. සීල නොරැකීම නිසා මරණින් මත්තේ පැත්තකින් තැබේවා. සීල නොරැකීම නිසා මෙලොවම දඬුවම් විඳින දුක් වෙන පුද්ගලයෝ අපිට හම්බ වෙලා තියෙනවා. මරණයෙන් පස්සේ පැත්තකින් තබන්න සිල් රැකීම නිසා නින්දා අහලා බැනුම් අහලා හිරේ විලංගුවේ වැටුණු කවුරුවත් ඉන්නවා කියලා මේ කවුරුවත් අහලා තියෙනවද? හොරකම් නොකිරීම නිසා, සත්තු නොමරීම නිසා, කාමී වර්ධව නැසිරීම නිසා, බොරු නොකීම නිසා, රහමිර පානේ නොකිරීම නිසා දඬුවම් ලැබුවයි කියලා කවුරු හරි අහලා තියෙනවද? නැහැ. පින්වත්නි, ධර්මයක තියෙන වටිනාකම තේරුම් ගන්න මරණයෙන් පස්සේ වුණේ. ධර්මයක තියෙන ශ්‍රේෂ්ඨකම තේරුම් ගන්න, සීලාදී ගුණයක තියෙන නිර්භයකම තේරුම් ගන්න මරණයෙන් පස්සේ වුණේ. නුවණක් තියෙන කෙනෙකුට මේ ජීවිතේ හොඳට නැති ඔයගොල්ලන්ගේ අස්පනා පිට සීලේ කානිසංස, දුස්සීලකම කානිසංස පේනවා, දැකලා තියෙනවා, අහලා තියෙනවා. හොරකම් කරන සත්තු මරලා කාම වර්ධ හැසිරලා බුරුත් කියලා රහමෙර පාන්නේ කළ නිසා දඬුවම් විඳපු අය දඬුවම් විඳින අය ඔයගොල්ලෝ දැකලා ඇති, දන්නව ඇති, අහලා ඇති. නමුත් සීල රැකීම නිසා කවදාවත් දුක් විඳපු කෙනෙක්, දුක් විඳින කෙනෙක්, හිරේ විලංගේ වැටෙන කෙනෙක්, නින්දා පහස අහපු කෙනෙක් ඔයගොල්ලෝ දකින්න නැත්තම් සීලේ සුවක්ඛාත බව, සීලේ සාන්දෘෂ්ටික බව, කල් නොයවා විපාක දෙන බව, ඒ කාරණාවම මේ පින්මුතුන් තේරුම් ගන්නට ඕනේ. එහෙම තේරුම් අරගෙන පරලෝ පැත්තකින් තැබේවා නුවණැති ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් හැටියට, යහපත් පුද්ගලයෙක් හැටියට මෙලොව ජීවිතය තුළද ප්‍රශංසාවට කීර්තියට ලක්කරනේ සීලාදී ගුණධර්මයන්ගේ අපි පිහිටිය යුතුයි කියන අදිෂ්ඨානයක් ඇති කරගන්නට ඕනේ. එවැගේම දන් දෙමින් සිල් රකිමින් කටයුතු කළොත් ඒ කාන්තින් මේ ජීවිතය මනුස්සාත්ම භාවයක් හෝ දේවාත්ම භාවයක් කියන උත්තරීතර ආත්ම භාවයක් ලබන්නට සුදුසුයි. පින්වතුනි, මෙතනදි සිහි කටයුතු තව කරනුකුත් තියෙනවා. මේ වගේ පින්කම් කිරීම නිසා මනුස්සාත්ම භාවයන් ලැබෙන බව ඇත්තයි, දේවාත්ම භාවයන් ලැබෙන බව ඇත්තයි. එතකොට මේ අනවරාග්‍ර සංසාර දුක අවසන් කරන්නට ඒ ධර්මතාවය ප්‍රමාණවත් වෙන්නේ නැහැ. දාන ආදී කුසල ධර්ම සිද්ධ කරමින් සීලාදී ගුණ ධර්මයක පිහිටලා නුවණැති පුද්ගලෙක් හැටියට තවත්‍යමක් කටයුතුයි. ඒ තමයි ශ්‍රේෂ්ඨතම ශාස්ත්‍රඥ වහන්සේ නමක් අපිට හම්බ වෙච්ච මේ යුගයේ මේ දුක්සහගත සසර නිමා කරන සද්ධර්මය අවබෝධ කරගත යුතුයි. පින්වතුනි, අතීතයේදී බුදුරජාණන් වහන්සේ ලෝණතරන් ලෝක පහළ වෙන්න ඇති. ඒ බුදුරජාණන් වහන්සේලා සසර දුක්ගිනි නිවන සද්ධර්මය ඕනතරම් දේශනා කරන්නට ඇති. අපිත් මිනිස්ය වෙලා ඉන්න ඇති. ඒ එකම ශාසනයක්වත් ආදරෙන් අපි ඇසුරු නොකළ නිසා, ඒ සද්ධර්මය අවබෝධ නොකළ නිසා, නොවුණු නිසා මේ දුක්සහගත සසරේ ඉපදෙමින් මැරෙමින් මැරෙමින් ඉපදෙමින් තාම අපි එනවා. පින්වතුනි, මේ සසර නිකම්ම පියාවන්නේ මේ නිකම් වෙනව නෙවෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අන්නමතග්ගෝ යම් භික්ඛවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති අවිජ්ජා නීවරණානං තණ්හා සංයෝජනං සන්දාවතං සංසාරිතං මමං චේවතු මහකංච. මහණෙනි මේ සසර අති දීර්ඝයි. මේ අති දීර්ඝ සංසාරේ මුල් කෙලවරක් පෙන්වන්නේ නැහැ. මුල් කෙලවරක් පනවන්න පුළුවන් කමකුත් නැහැ. අවිද්‍යාව නැමැති නීවරණයෙන් වැහිලා, තණ්හාව නැමැති සංයෝජනයෙන් බැඳිලා, නුඹලත් මාත් බොහෝ කාලයක් මේ සසරේ මේ අත දීව සැරිසරුවා කියලා භාගතුන් වහන්සේ පෙන්වා වදාලා. මහණෙනි, මේ සත්‍ය නිකම්ම සසර දීව සැරිසරුව නෙවේ. මේ දීර්ඝ සංසාරේ එනකොට මව මල දුකට තමන්ට ඇඟලේ කිරිකල පෝපු ආදරණීය මව මල දුකට අඬපු කඳුළු එකතු කළා නම් සතර මහා සාගරේ ජලයට වැඩි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාලා. දාඩිය මහන්සියෙන් හරි හම්බ කළ පෝෂණය කළ පියා මල දුකට අඬපු කඳුළු එකතු කළා නම් මේ සතර මහා සාගරේ ජලයට වැඩි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වුවා. පුංචි කාලින්දන් තුරුලේ තියාගෙන හදපු තමන්ගේ දුව පුතා මරණ වෙලාවේ අඬපු කඳුළු එකතු කළා නම් සතර මහා සාගරේ ජලයට වැඩි. ඒ වගේම සහෝදරය සහෝදරි ඥාති හිතේසින් මරණ දුකට අඬපු කඳුළු එකතු කළා නම් වෙන වෙනම මේ සතර මහා සාගරේ ජලයට වැඩි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාලා. ඒ විතරක් නෙමෙයි, අද මෙහෙම හිටියට අපි පින්වතුනි මේ දීර්ඝ සංසාරේ එනකොට ඇස් දෙකම අන්ධ වෙලා පය ගල් මුල්ලුල හැටි හැටි ගැටිලා ජීවිතය අවසන් වෙච්ච වාරව ලෝණ තරම් තියෙන්න ඇති. ගස් ගල් පර්වත වලින් වැටලා හිස පොඩිවිලා නරන ජීවිත ඕන තරම් තියෙන්න ඇති. හොරි කුෂ්ට ගද හැදිලා මුළු ලෝකෙම පිළිකුල් කරන ආත්ම භාව හැදිලා ජීවිතය අවසන් වෙච්ච වාරව ලෝණ තරම් තියෙන්න ඇති. අත්පය හතරම නැතුව පිළිකුල් නරන ජීවිත ඕන තරම් තියෙන්න ඇති. ඒ පින්වතුනේ භවයෙන් බැහැලා නිසා අපිට ඒව පේන්නේ නැහැ. අපිට නොපෙනුනත් භවය තුල නිබඳ දුකක් පවතින නිසා භවය තුල ඉන්න සත්‍යෝ නිබඳ දුකක් විඳින නිසා ලෝතර බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ. සසර බොහෝම දීර්ඝයි. මේ තරම් දුක් විඳලා තියෙනවා අඬපු කඳුළු මහා සාගරේ ජලයට වැඩි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළාම ඒක අපිට ටිකක් පිළිගන්න බෑ වගේ. බුදුරජාණන් වහන්සේ මේ ලෝකයාගේ මනස දන්න හින්දම කියනවා, දේශනා කරනවා, පටිච්ච සමුප්පාද ධර්මය දන්නා වූ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකෙක් කැරෙන්න මගේ වචනේ ලෝකයා විශ්වාස කරන්නේ නැහැ කියලා. සසර ගොඩාක් දුක් විඳලා තියෙනවා අඬපු කඳුළු මහා මෝදි ජලයට වැඩි කියලා කිව්වහම අපිට හිතෙන්නේ මේ බය කරන්න හදනවා, බර කළ පෙන්වන්න හදනවා, අතිශෝක්තියක් අතිවර්ණනාවක් කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ කියන්නේ කෙනෙක්ව යහපත් මාර්ගයට ගන්නවත් බුරු කියන කෙනෙක් නෙමේ. පින්වතුනි, අපි සසර එච්චර දුක් විඳලා තියෙන හින්දමයි බුදුරජාණන් වහන්සේ සසර දුකයි කියලා කියන්නේ. තව මේ මනුස්ස මට්ටමේ තියෙන දුක විතරක් හින්ද නෙවේ, ප්‍රේතාසුර නිවිතික සංකේත සතර අපාය තියෙන අනවරාග දුක සිහි කළයි තථාගතයන් වහන්සේ සතර දුකයි කියලා කියන්නේ. ඉතින් මේ දුක්සහගත සසරෙන් අපිට එතර වෙන්න තියෙන එකම මාර්ගය තමයි සද්ධර්මය. නමුත් සද්ධර්මය නොදන්න ලෝකයා හරියට පොඩි ළමයි වගේ. මේ මුළු ලෝකෙටම තියෙන ප්‍රශ්නේ දුකමයි. මේ පින්වතුන් හොඳට හිතලා බලන්න, පුද්ගල තරාතිරම් නිමි ඔක්කොම පැත්තකින් දාලා ඇත්තටම කොමල කරන්නේ මොකක්ද කියලා පොඩ්ඩක් හිතලා බලන්න. උපන්න දවසේ ඉඳලා මැරෙන මොහොත දක්වාම ඕගොල්ලෝ හොයන්නේ සැප සතුට දෙක නෙමෙයිද කියලා බලන්න. රාජකාරිය කුමක් වේවා, නිලතලය කුමක් වේවා, තරාතිරම් කුමක් වේවා, හැම කෙනෙක්ම හොයන්නේ සැප සතුට දෙක නෙවෙයිද? හැම කෙනෙක්ම උත්සාහවත් වෙන්නේ දුක ජීවිතෙන් අයින් කරගන්න නෙවෙයිද කියලා බලන්න. අපි රස්සාවක් කරන්නේ, ඉගෙනීම් කටයුත්තක් කරන්නේ මොකක් නිසාද? දුක නැති කරන්න, සතුටින් ඉන්න, සැපෙන් ඉන්න. නමුත් අපි දන්නේ අපි දුක නැති කරන්න කියලා කරන දේ තව දුක ඇති කරන හේතුවක් වෙලා කියලා. පළඟටිය දිහා බලන්න, පළඟටිය කියන සතා පහන්දලට ගොඩාක් ආසයි, ගොඩක් කැමති. ඒ සතා ආස කරන දේ ලබා ගන්නවා කියන්නේ පහන්දලට පනිනවා. පනිනකොට පිච්චෙනවා, දුක වෙනවා. ටිකක් හරි පණ තිබුණොත් මොකද කරන්නේ? යමක්ද දුක, යමකින්ද දුකාවේ පහන්දලටම පනිනවා. මැරෙන කම්ම කරන්නේ දුකම විඳින්න, දුකටම තණ්හා කරන එක. දුකම විඳින්න දුකට තණ්හා කරනවා කියලා කියන්නේ අපි පැත්තක ඉඳලා. පළඟටියට ඒක පේන්නේ නැහැ. පළඟටියට තේරෙන්නේ නැහැ. පළඟටියා හිතන්නේ පහන්දල ලස්සනයි, කැමති, Taman ලස්සන දේ කැමති දේ ලබා ගන්නයි පණින්නේ. පිටිනකට දුක එනවා. දුක වෙන එක, පහන්දල වෙන එක කියලා යා හිතන්නේ. පැත්තකින් අපිට හිතෙන්නේ පහන්දල්ල කියන්නේ දුක කියන්නේ දෙකක් නෙමෙයි එකක් කියලා. ඒ පළඟටිය මෝඩයි කියලා පළඟටිය දන්නේ. පළඟටිය මෝඩයි කියලා දන්නේ භවයේ උසස් වෙච්ච අපි. පින්වතුන් දන්නවද පළඟටිය කරන වැඩේම ඕගොල්ලොත් අපිත් කරනවා. දුකම විඳින්න දුකටම තණ්හා කරනවා. ඒත් අපි දුකම විඳින්න දුකට තණ්හා කරන්න කියන ටික දන්නේ නැහැ. දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං. අපි දුක දන්නේත් නැහැ, දුකේ ඇතිවීම දන්නේත් නැහැ. අපි දුකම විඳින්න දුකටම තණ්හා කරන බව තේරෙන්නේ භවයේ උසස් මානසික මට්ටම කඩාගත් බුදු පසේ බුදු මහරහතන් වහන්සේලට. ඉතින් අපි හැමදාම සසරේ දුක නැති කරන්න කියලා කලේ දුක ඇති වෙන දෙයක්මයි. දුක නැති කරන්න කියලා කළදී දුක ඇති වෙන හේතුවක් වෙන නිසායි අපි මොනතරම් උත්සාහවත් වුණත් දුක අපේ ජීවිතවලින් නොගෙවුනේ. මම මේ ටික මතක් කරන්නේ පින්වතුනේ, බුද්ධෝත්පාද කාලයක් හැමදාම ලැබෙන්නේ නැහැ. මනුස්ස ජීවිතේ හැමදාම ලැබෙන්නේ නැහැ. නිවන් දැකීම පැත්තකින් තැබේවා, කුසල ධර්ම සිද්ධ කරගන්න වටපිටාව හෝ හැමදාම ලැබෙන්නේ නැහැ. බොහෝම කලාතුරකින් ලබාගත් මනුස්ස ජීවිතයකින් විතරයි මේ ටික කරගන්න පුළුවන්. මම දැක්කා එක ෆොටෝ එකක් තියෙනවා, මේ ස්වාමීන් වහන්සේ නමක් යන තැනකදී මරණයට කැප වෙලා හිටපු ගවයෙක් නිදහස් කරන්න ගියාම ගවයා දන ගහලා වඳින ෆොටෝ එකක් මම දැකලා තියෙනවා. ඒක හරිපේ පුදුම ආශ්චර්යමත් දෙයක් හැටියට තමයි ලෝකේ දකින්නේ. ඇත්තටම ආශ්චර්යමත් දෙයක්. තිරසංගත සතෙක් එහෙම ධන නමල වන්දනා කළා කියනකොට හිතන්නව තමයි. එතකොට හිතාගන්න තිරසංගත සත්‍යෙක් වුණාම පින්දහම් කරනවා කියන එක මොනතරම් දුෂ්කරද කියන එකයි එකින් තේරෙන්නේ නේද? වෙන දෙයක් නෙමෙයි. ඉතින් මෙතෙන්දී මට මතක් කරන්න ඕනේ දේ තමයි මේ දුර්ලභ බුද්ධෝත්පාද කාලේ ලැබුණ වෙලාවේදී මනුස්සාත්ම භාවයත් ලැබුණ වෙලාවේදී සද්ධර්මයේ වටපිටත් ලැබුණ වෙලාවේදී මේ අවස්ථාව අතහැර ගන්න එපා. සසර දුකට වැටුනොත් අපි බේර ගන්න කෙනෙක් ඉන්නේ නැහැ. ඒ නිසා මේ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරගන්න හැම දිනම උත්සාහවත් වෙන්න ඕනේ. පින්වත් මේ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ නොවුණු කෙනාගේ මනස පුංචි ළමයෙක්ගේ වගේ, පොඩි ළමයෙක්ගේ වගේ දුක උපද්වාගෙන දුක් විඳිනවා. අවිද්‍යාව නිසා දුක් විඳිනවා. අපි අර දැක්ක පළඟටිය ගැන හිතලා බලන්න, පැත්තකට වෙලා ඉන්නකොට පහන ඇවිල්ලා ඇඟේ හැපුන්නේ නැහැ. තමන්ම පහනට පැනලයි දුක් වෙන්නේ. ඒ වගේම ලෝකේ ධර්මයේ නැති කෙනා පොඩි ළමෙක් වගේ කියලා කිව්වේ දුක එන විදිහට ප්‍රාර්ථනා කරලා දුක් විඳිනා මිසක තියෙන දෙයකට දුක් විඳිනව නෙවෙයි. මම ඔකට අර උපමාවක් හැටියට කියන්නේ, වතුර පිරුණු ලිඳක් හරි පොකුණක් හරි වැවක් ගාවකට ගිහිල්ලා මහ කළු ගලක් අරගෙන මේ ගල යට යන්න එපා උඩපා වේවා කියලා ප්‍රාර්ථනා කළා ගල වතුරට දාන්නකො, දැන් මහා මොකද වෙන්නේ? අපි ප්‍රාර්ථනා කළාට අපේ ප්‍රාර්ථනාව නොබල නොසලකා ගල යට යයි. අපි ප්‍රාර්ථනා කළේ යට යන්න එපා උඩපා වේවා කියලා ප්‍රාර්ථනා කළා තමයි ගල වතුරට දැම්මේ. නමුත් අපේ ප්‍රාර්ථනාව නොසලකා ගල යට ගියා. දැන් බලන්න අපේ මනස දිහා, ඉබේම තමන් කැමති දේ නොලැබීමේ දුක ඇවිල්ලා නැද්ද කියලා. අපි කැමති, අපි බලාපොරොත්තුනේ, අපි ප්‍රාර්ථනා කළේ ගල උඩපා වේවා කියලා. නමුත් ගල යට ගියා. ඉබේමයි බලාපොරොත්තු දේ නොලැබීමේ දුක ඇවිල්ලා තියෙන. හොඳට හිතන්න, මේ දුකාවේ ගල යට ගිය හින්දාද අපේ වැරදි ප්‍රාර්ථනාව නිසාද කියලා? අපිට දුකාවේ ගල යට ගිය හින්දා නෙමෙයි, අපි ගාව තියෙන වැරදි ප්‍රාර්ථනාව, වැරදි අදහස් නිසා. යට යන ගල උඩපා වේවා කියලා ප්‍රාර්ථනා කළ දුක් වෙන මනසත්, මේ ලෙඩ වෙන රූපේ ලෙඩ නොවේවා, දිරන රූපේ නොදිරාවා, මැරෙන රූපේ නොමැරේවා කියලා ප්‍රාර්ථනා කළ දුක් වෙන මනසත් අතර වෙනසක් නැහැ. මම හිතනවා ඔය කවුරුත් කැමති නැහැ ලෙඩ වෙනවට, ඔය කවුරුත් කැමති නැහැ මහලු වෙනවට, ඔය කවුරුත් කැමති නැහැ මැරෙනවට. ඉතින් ඔය කවුරුවත් කැමති නැහැ ගල යට යනවට. උඩපා වෙනවට තමයි කැමති. ලෙඩ නොවී ඉන්න, මහලු නොවී ඉන්න, නොමැරින්නයි කැමති. ලෙඩ වෙන රූපේ, දිරන රූපේ, නැසෙන රූපේ යථාර්ථය ඒකයි. නමුත් ධර්මය ගැන, ලෝක ස්වභාවය ගැන අවබෝධයක් නැති වුනහම අපිට හිතෙන්නේ මේ රූපය මම කියලා, මේ රූපය මගේ කියලා, මේ රූපය මගේ ආත්මයයි කියලා. ඒ හින්දයි අපි එහෙම ප්‍රාර්ථනා කරන්නේ. රූපේ ස්වභාවය දැනගෙන හිටියානම්, රූපේ ස්වභාවය දැනගෙන තිබුණානම්, රූපය කියන්නේ මෙබඳු ධර්මතාවයක්, උරුම වස්තුවක් මිසක ඒක මම හෝ මගේ හෝ මගේ ජීවිතේ නෙවෙයි, ඒක මගේ ආත්ම නෙවෙයි කියලා දැනගෙන හිටියානම්, ධර්මය ඉගෙනගෙන හිටියානම් එහෙම ප්‍රාර්ථනා කරන්නේ. ධර්මය නොදන්නකොට තියෙන අවාසිය තමයි අන්නර කුඩා දරුවෝ වගේ ප්‍රාර්ථනා නොකොට යුතු දේ ප්‍රාර්ථනා කළ දුක් වෙනවා. යට යන ගල උඩපා වේවා කියලා ප්‍රාර්ථනා කළ දුක් වෙන කෙනත්, මම හෝ මගේ දරුවෝ හෝ දෙමව්පියෝ හෝ ඥාති හිතේසින් හෝ ලෙඩ නොවේවා, මහලු නොවේවා, නොමැරේවා කියලා ප්‍රාර්ථනා කරලා දුක් වෙන ලෝකයක් අතර වෙනසක් නැහැ. මෙතෙන්දි මම මතක් කළේ පින්වතුනි, මේ වගේ දුක ඇති වෙන විදිහේ ප්‍රාර්ථනා කළ දුක් වින්දේ අදීයක නෙමෙයි, හැමදාම සසරෙදි කළ එක. අවාසනාව අබුද්ධ උත්පාද කාලෙක නම් වෙන කරන්න දෙයක් නැහැ. නව බුද්ධෝත්පාද කාලයක් ලැබිලා ඒ බුදුහාමුදුරු අපේ ශාස්ත්‍රඥ වහන්සේ ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ දුක නැති කරන දුක නැති කරන නැති කරන ප්‍රතිපදාව ඒ ධර්මයක් තියෙද්දි ධර්මයක් නැති ඇත්තෝ වගේ මිත්‍යා ප්‍රාර්ථනා තුලින් දුක් විඳිනවා නම් ඒකයි අවාසනාව. එනිසා මම මේ වටපිටාව මතක් කළේ මම මාතෘකා කළ ධර්මය විස්තර කරන්න කලින් ඔබලන්ට ලැබුණු මේ ආත්ම භාවය අවාසනාවන්තක කරගන්න එපා. තුන්වතුනි හරි සංවේගය ඇති වෙන සිද්ධියක් තියෙනවා. ඒ තමයි තුන්වතුන් දන්නවා මේ ශාසනයේ බුදුහාමුදුරු වගේම මේ සද්ධර්මයේ නැමැති ධර්ම චක්‍රයේ මේ ආකාරයෙන්ම පවත්තන්න පුළුවන් පවත්තන එකම කෙනා තමයි සරියුත් මහ රහතන් වහන්සේ ධර්මසේනාධිපතින් වහන්සේ. ඒ සරියුත් මහ රහතන් වහන්සේ බොහෝ කාලයක් ලෝකෙ වැඩඳමින් අහිංසක ලෝකය සසර දුකින් ඈතර කළා. අහිංසක ලෝකය සසර දුකින් ඈතර කරන සද්ධර්මයේ ලෝකෙ පිහිටවන්ට උපකාර කළා. ජීවිතය අන්තිම කාලෙ තිරුණම් පාණ්ඩ කිට්ටුව කමන්ත ඇඟලේ කිරිකල්ල දුන්නු ආදරණීය අම්මා මිත්‍යා දෘෂ්ටියෙන් හිටියේ අම්මව සම්මාදිට්ඨි කරවලා පිරුණම් පාණ්ඩ කියන අදහස් ඇතුළ අන්තිම ගමන සරියුත් මහ රහතන් වහන්සේ උපන්න නාලක ගමට පිටත් වෙද්දී බොහෝ භික්ෂුන් වහන්සේලා පිටුපසින් වැඩියා. පෘථග්ජන භික්ෂුන් වහන්සේලා අඬා අඬා විලාප දෙමින් රහතන් වහන්සේලා සියලු සංස්කාරය අනිත්‍යයි කියන ධර්ම සංවේගයෙන් වඩිනකොට සරියුත් මහ රහතන් වහන්සේ කියනවා දේශනා කරනවා එවත්නි මේ මොහොත මං වෙනුවෙන් වත් ප්‍රමාද වෙන්න එපා. මං වෙනුවෙන් වත් ප්‍රමාද වුණොත් ඕගොල්ලු මේ දුක් සාගත සසරට වැටෙනවා. හැම දිනම ආපහු යන්න මටත් කරන උපකාරය තමයි අප්‍රමාදීව මේ ධර්මයක මොහොතක් මොහොතක් කරී හැතිරෙන්න. උභේන මිදම් මරණමේව නාමරණං පච්චාවා පුරේවා. සරියුත් මහ රහතන් වහන්සේ දේශනා කරනවා උභේන මිදම් මරණමේව නාමරණං පච්චාවා පුරේවා. දෙපසින්ම මරණයයි නොමැරීමක් පෙරවත් පසුවත් නැහැ කියලා. මැරිලා ඉපදිනවා ඉපදිලා මැරෙනවා ආයෙත් මැරිලා ඉපදිනවා ඉපදිලා මැරෙනවා මේකයි සසර. එබඳු සසරෙන් එතර වීම සඳහා මං වෙනුවෙන්වත් ප්‍රමාද වෙන්න එපා කියලයි සරියුත් මහ රහතන් වහන්සේ ලෝකයට ප්‍රකාශ කළේ. පින්වතුනි ඒ නිසා එදා බුද්ධාදී උතුමේ හිටියානම් ගහලා බැනලා නිඳා කළා හරියට ධර්මයට යොමු කරයි. නමුත් අද දවසේදී එබඳු උතුමියෝ නැහැ. ඒ නිසා අපිට බුද්ධිමත් වෙන්න වෙනවා. පින්වතුනි මේ අවුරුදු 50ට 60ට විතර ජීවිතේ මනින්න එපා. ජීවිතය කියලා කියන්නේ මේ අවුරුදු 50ට විතරක් නෙවෙයි. අපිට නොපෙනුනාට මේ සසර ගොඩාක් දීර්ඝයි, ගොඩාක් විසමයි, ගොඩාක් කටුකයි. මේ ලැබෙන වටපිටාවවත් ලැබෙනවා නම් සසර දුකක් නොකිය යුතුයි. පින්වතුනි මාළු ටැංකියක ඉන්න මාළු ටිකක් දිහා බලන්න. මාළු ටැංකියක ඉන්න මාළුන්ට මුළු ලෝකෙම එච්චරයිනේ. ඒ මාළු ටැංකියේ ඉන්න මාළු එක්ක කතා කරන්න පුළුවන් කමක් තිබුණා නම් ලෝකේ කියන්නේ ওই ටැංකිය විතරක් නෙවෙයි. ලෝකේ කියන්නේ මහ විශාලයි. වාහන තියෙනවා, ගොඩනැගිලි තියෙනවා, මිනිස්සු ඉන්නවා කියලා කිව්වොත් බොරු කියන්න එපා කියලා කියයි. ඒ නිසා මිනිස්සු මාළු ටැංකියේ ඉන්න මාළු ටික එක කීයටවත් පිළිගන්නේ නැහැ. කුමක් නිසාද? එයාට නොපෙනෙන නිසා. ඒ මාළු ටැංකියේ ඉන්න මාළු ටික කීයටවත් ඒක පිළිගන්නේ නැහැ. ඇයි ඒ? එයාට නොපෙනෙන නිසා. හැම කෙනාටම ජීවිතේට අත්දැකීම තමන්ගේ හැකන දිවනාසේ ශරීරයට හම්බ වෙන අරමුණ. ඒ සතර උපන්න දවසේ ටැංකියේ ඉඳලම නම් උපන්නේ ටැංකියේම නම් හැදුනේ වැඩුනේ. එයා දන්නේ මුළු ලෝකෙම එච්චරයි. හැබැයි එයාට නොපෙනුනාට එයා නොපිළිගත්තට ලෝකෙ කියන්නේ එච්චර නෙවෙයි. අපි ලෝකේ ඔච්චර නෙමෙයි තව ගොඩාක් තියෙනවා කියලා කිව්වොත් පිළිගන්නේ නැහැ. ඒ වගේ පින්වත්නි අපි නොදන්නවා වුණාට අපිත් ඉන්න ටැංකියක ඇහැ කන දිව නාසය ශරීරය කියන මනස කියන මේ ආයතන වලට ගෝචර අරමුණු ටික තුල විතරයි අපි ජීවත් වෙලා තියෙන්නේ. ඒ ටික තුලම හැදුලා ඒ ටික තුලම ජීවත් වෙන අපි දන්නේ විතරයි. බුදුරජාණන් වහන්සේ මේ සසර ගැන, සසර දුක් සහගත බව ගැන, කුසල අකුසල ධර්මයන්ගේ වටිනා නොවටිනාකම ගැන, සසර දුකින් විතර වෙන ධර්ම මාර්ගය ගැන මේ දේශනා කරන මේ ටැංකිය සහගත ජීවිත නිලියට ගිහිල්ලා. ඉතින් ඒකන දේශනා ටැංකියට තියලා ආදේශ කළ බලනකොට නොපෙනුණු නොතේරුණු තේක පුදුමයක් නෙමෙයි. අපි අර මාළු ටැංකියේ ඉන්න මාළුන්ට වාහන තියනවා, ගොඩනැගිලි තියනවා කිව්වහම මාළුවා කිව්වොත් කෝ තියනවා නම් පේන්න එපා කියලා ටැංකිය ඇතුළේ විතර බැලුවම හරියයිද? පෙනුනොන තමයි පුදුම. සසර ගොඩා දීර්ඝයි, මව් මල දුකට අඬපු කඳුළු සතර මහා සාගරයේ ජලයට වැඩි. මෙහෙම කියලා දේශනා කළ දේශනාවන් අපි අපිට පේන වටපිටාවට ඇඳලා බලනකොට නොපෙනුනාට පුදුමයක් නෑ, පෙනුනා නම් තමයි පුදුමේ. ඒ නිසා මම මේ මුල් කරුණු ටික ඔක්කොම මතක් කළේ මට දේශනා කරන්න නම් බොහෝ තී. නමුත් ටිකක් හිතන්ට යමක් විතරයි මම මෙතෙන්දි මතක් කරන්නේ. ඊගාව කාරණාව මතක තබා ගන්නට මම මේ ගැඹුරු ධම් කරුණු ටිකක් තියෙන එක විස්තර කරනවා. ඒක විස්තර කරන්න කලින් ආධුනික පිළිසක් ඉන්න නිසා මේ ටික මම මතක් කරන්නේ. විශේෂයෙන් බෞද්ධයෙක් හැටියට තුනු රුවන් කියන කේ වටිනාකම තේරුම් ගන්න. මේ ලෝකේ තියෙන රුවන් වලින් වටිනාම රුවන් තමයි තුනු රුවන්. රුවන් කියන්නේ මැණික්. කෝටි ගණනක් වටිනා මැණිකක් වටිනාකම නොදන්නා වූ නොදරු එකතේ තිබුණොත් ඒ වටිනා මැණික යාගේ ජීවිතයෙන් අයින් කරන්න දේ වියදම් කරන්න 750ක් නැත්තම් රුපියලක්. 750ක රුපියලක සීනි ගෝලයක් දීලා අනේ පුතේ මේ බලන්න මේක මොන තරම් රහද, මේක අරගෙන ඕක දෙන්න කිව්වොත් අර ළමයා දෙනවා. ඇයි ඒ? කෝටි ගන්නක් වටිනා වුණාට වටිනාකම දන්නේ නැති නිසා. වටිනාකම දන්නා වූ කෙනෙක් ළඟ ඒ වටිනා මැණික තිබුණොත් රුපියල් 150ක් දීලා ගන්න පුළුවන් වෙයිද? ගන්නවට ගුටි කන්ද තමයි වෙන්නේ. ඒ වගේ ඔයගොල්ලෝ දන්නවද ලෝකේ තියෙන වටිනාම රුවන් මැණික් වලින් වටිනාම මැණික් ටික රුවන් ටිකක් තමයි තුනු රුවන්. මේ තුනු රුවන් වැඩ ඉන්නේ වටිනාකම නොදන්නා ලෝකයා තේනම් නොදන්නාකම වටිනාකම නොදන්න නොදරුවෝ වගේ අය තේනම් තුනුරුවන් ඒගොල්ලන්ගේ ජීවිතෙන් අයින් කරන්න වේදම් කරන්න ඕනේ 750ක රුපියලක සීනබෝලයක් විතරයි. ඒ සීනබෝලයක් වගේ ඇහැට ප්‍රියමනාප රූපයක් පෙන්වනවා නම් කලර් ටීවී එකකින් හොඳ සද්දේන සංගීතයක් අහන්න දුන්නා නම් නාසයට හොඳ ගන්ධයක්, දිවට හොඳ කෑමක්, කයට හොඳ ස්පර්ශයක් දුන්නා නම් රුවන් ඕනෙත් නැහැ, තුනුරුවන් ඕනෙත් නැහැ, මුකුත් ඕනේ නැති ආය හොයන්න බලන්න කිසි කෙනෙකුට ඕනකමක් තියද? ඕනකමක් තියද? නැහැ. ඔයගොල්ලෝ දන්නවද සත්තර 50ක රුපියලක සීනි බෝලයක් ඕගලන්ට දීලා කෝටි ගාණක් වටිනා වස්තුවක් ඕගලන්ගේ ගයින් කළා කියලා ඕගොල්ලෝ දන්නේ නැතුව ඇති. ඒ සත්තර 50ක රුපියලක සීනි බෝලයක් වගේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන අරමුණක් ඕගලන්ට දීලා අනව රාගු දුක්සහගත සසරෙන් එතර වෙන සද්ධර්මයෙන් ඕගොල්ලන් අයින් කළා. සද්ධර්මයේ ඡායාවක්වත් ඕගොල්ලන්ගේ ජීවිතේට අවශ්‍ය නැති බවම පෙන්නලා ඕගොල්ලන්ගේ ජීවිතයේ ධර්මය කියන එකක් ඕනේ නෑ ගණයටම පෙන්නලා වටිනාකම නොතේරෙන මට්ටමේ අඩියටම දාලා. නමුත් තුනුරුවන්ගේ වටිනාකම තේරෙන කෙනෙක් ඉන්නවනම් එයාගේ ජීවිතය අර වගේ චූටි දෙකකින් තුන්රුවන්ගෙන් අයින් කරන්න බෑ. ඒ නිසා බෞද්ධ හැටියට මම ඔයගලන්ට මතක් කරන්නේ ගතානුගතිකව දුවන ලෝකෙට නෝදුවන්න එපා. දුවන සමාජ රටාවට නෝදුවන්න එපා. ජීවිතය ගැන හිතලා බලන්න. ස්වාමීන් වහන්සේලගේ පැත්තෙන් ගත්තත්, ගිහි පින්වතුන්ගේ පැත්තෙන් ගත්තත්, ඔහි දුවන්නන් වාලේ දුවන සමාජ රටාවකට එකතු වෙලා ඔහි දුවනවා. කාලා දීලා ඉඳ හදනවා. නමු ජීවිතේ ඉතිහාවක් තියනව නේද කියලා කවුරුවත් හිතන්නේ. ඉතින් මේ හිතන්න නුවණ කම්බ වෙච්ච වෙලාවේ අපි හිතුවේ නැත්නම් ආපහු හිතන්න අපිට මේ වගේ නුවණක් වෙන පරිසරයක් හම්බ වෙන්නේ නැති වෙයි. ඇයි? හිතන්න පුළුවන්කම ලැබුණු වෙලාවේ ඒකෙන් ප්‍රයෝජන නොගත් එකම අකුසලයක් වෙයි මේ වගේ මානසික මට්ටමක් නොලැබෙන්න. ඒ නිසා හැමදෙනාම බුදුරජාණන් වහන්සේ සසර දුක්ගින නිවීම පිණිස දේශනා කළ ධර්මය අවබෝධ කරගන්න උත්සාහවත් වෙන්න ජීවිතයට නැඹුරු කරන්න කියන කාරණාවත් මතක් කරනවා. පින්තුනේ මම අද මාතෘකා කළේ බොහොම වටිනා ධම් කතන ටික. බුදුරජාණන් වහන්සේ සම්මා දිට්ඨිය කියන එක පරිපූර්ණව ඇති වෙනවා නම් ඇති වෙන්නේ කොහොමද? සම්මා දිට්ඨිය පරිපූර්ණව ඇති කරගන්නේ කොහොමද කියන කාරණාව බොහොම ලස්සනට පැහැදිලි කරලා තියෙනවා. මෙන්න මේ ටික තේරුම් ගත්තොත් අපි ලැබපු මනුස්ස ජීවිතේ හුස් නැහැ. අපි ලැබපු මනුස්ස ජීවිතේ අපි දිනුවා වෙනවා, ජයග්‍රහණය කළා වෙනවා. ඒ නිසා ගැඹුරු වුණත් ඒ ධර්මයේ ටිකක් තේරුම් ගන්න තමදිනාම උත්සාහවත් වෙන්න ඕනේ. ඒ සම්මා දිට්ඨිය පරිපූර්ණ වෙන්න බොහොම වටිනා කාරණා රාශියක් වෙන විශේෂයෙන් කරුණු අටක් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. දුක්ඛේ ඥානං, දුක පිළිබඳ නුවණක් තියෙන්නට ඕනේ. දුක්ඛ සමුදය ඥානං, දුක ඇතිවීම පිළිබඳ නුවණක් තියෙන්නට ඕනේ. දුක්ඛ නිරෝධේ ඥානං, දුක් නැතිවීම පිළිබඳ නුවණක් තියෙන්නට ඕනේ. දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාය ඥානං, දුක් නැති කරන ප්‍රතිපදාව ගැන නුවණක් තියෙන්නට ඕනේ. මේ හතර ගැන නුවණ තියෙන්නට ඕනේ. මේ නුවණ පරිපූර්ණ වෙනව කොහොමද? උබ්බන්තේ ඥානං, ඒ ධර්මතා හතර ගැන පෙර ධර්ම පෙර අතීත සිද්ධාන්තේ පෙර ධර්මතාවය ගැනත් නුවණයි. අපරන්තේ ඥානං, මේ ධර්මතා හතර අනාගතයට සම්බන්ධ වෙන හැටිත් නුවණයි. උබ්බන්ත අපරන්තේ ඥානං, පෙර නිසා දැන් නිසා අනාගතයට මේ ධර්මතා හතර ඇති වෙන හැටි ගැනත් නුවණයි. පටිච්ච සමුප්පාද ධම්මේස ඥානං කියලා මේ පටිච්ච සමුප්පාද ධර්මයක් තියෙන්නේ කියන ධර්මතාවය ගැනත් නෝනයි. මෙන්න මේ ධර්මතා අටම සම්පූර්ණ වුණහමයි මෙන්න මේ සම්මා දිට්ඨිය පරිපූර්ණයි කියන ගණයට යන්නේ. අපි එතනදී ටිකක් බලමු දුක්ඛේ ඥානං කියන්නේ මොකක්ද, දුක්ඛේ අඥානං කියන්නේ මොකක්ද කියලා. මේක විස්තර කරන්න ගියොත් දේශනාව ගොඩක් දීර්ඝ වෙයි. නමුත් අපි පුරුව විදිහට කරමු. අද අපි දුක ගන්නවා. අපි හැමෝම දුක දන්නවා. මොකද්ද? ඉපදීම දුකයි, ලෙඩවීම දුකයි, මහලු වීම, මරණය, අප්‍රියන් හා එක්වීම, ප්‍රියංගෙන් වෙන්වීම, හිතන දේ බලාපොරොත්තු වෙන දේ නොලැබීම දුකයි කියලා දන්නවා. නමුත් අපි දුක දන්න විදිහට දන්න ticket බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැහැ දුක්ඛේ ඥානං කියලා. මේ විදිහට දන්න අපිට තමයි බුදුරජාණන් වහන්සේ දුක්ඛේ අඥානං කියලා කියන්නේ. මොකද අපි දුක දන්න විදිහට මේ ශාසනයෙන් බැහැර අන්නාගමික අයත් ওই කියපු දුක් ටික දන්නවා. ඒ දුක් ටික දුක ගැන දන්නවා තමයි අපි නෑ කියන්නේ. ඒ දුකයි දුකයි කියලා දන්නවා. හැබැයි අපි දන්නේ ඥානේ නෙවෙයි අඥාන විදිහට. ඒ මොකද දුක ආත්ම කරගෙන අපි දන්නේ. ඉපදෙන්නේ මම, ලෙඩෙන්නේ මම, මහලු වෙන්නේ මම, මැරෙන්නේ මම, නැත්තම් ඉපදෙන්නේ, ලෙඩෙන්නේ, මහලු වෙන්නේ, මැරෙන්නේ මගේ නෑදෑය, මිනිස්සයා, සත්වයා කියලා දුක ආත්ම කරගෙනයි අපි දකින්නේ. තම දුක්ඛේ ඥානං කියනකොට ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණම්පි දුක්ඛං කියලා මේ විදිහට දුක් ටික විස්තර කළා. සංකිට වෙන පංච උපාදාන කන්ද දුක්ඛ. මේ දුක් ටික ඔක්කොම තියෙන්නේ පංච උපාදාන ස්කන්ධයයි කියලා. මේ පංච උපාදාන ස්කන්ධය කියන්නේ මොකද? පංච කියන්නේ පහයි, උපාදාන ස්කන්ධ කියලා කියන්නේ උපාදානයේ මම මගේ කියලා දැඩිව ගැනීමට හිත වූ ස්කන්ධ පහ තියෙනවා. මම මගේ කියලා දැඩිව ගන්නා වූ ස්කන්ධ පහක් තියෙනවා. මෙන්න මේ ස්කන්ධ පහේ දුක කියලා ඒ මම මගේ කියලා ගන්නා වූ ස්කන්ධ පහ මොකද්ද? ඒව කොහොමද හැදිලා තියෙන්නේ කියන කාරණාව දැක්කහමයි, දැනගත්තහමයි දුක්ඛේ ඥානං කියන එක එන්නේ. දුක කියන එක මම, දුක කියන එක මගේ, නැත්නම් දුක කියන එක තව සත්වයේ, තව පුද්ගලයේ කියලා දුක සත්ව පුද්ගලයේ භාවයෙන් දකිනකොට කියන්නේ නෑ දුක්ඛේ ඥානං කියලා. එතකොට කියන්නේ දුක්ඛේ අඥානං කියලායි. දුක්ඛේ ඥානං කියලා කියන්නේ දුක ඉපදීම කෙනෙක්ගේ නෙවෙයි, ලෙඩවීම, මහලු වීම, මරණය කියන එක කෙනෙක්ගේ, පුද්ගලයේ, සත්වයේගේ නෙවෙයි. මේක ධර්මතාවය. හේතු ප්‍රත්‍යයෙන් හටගන්න එක. මේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන ස්කන්ධ පංචකයකට අයිති එකක්. අපි මම එක ආධුනික අයත් ඉන්න හින්ද තේරෙන විදිහට පොඩි උපමාවකින් කියන්නම්. මේ ගහක් ගන්න. මේ ගහ සත්වෙක් හෝ පුද්ගලයෙක් හෝ ආත්මයක් හෝ කියලා හිතනවද? එහෙම නැහැ. ඒ ගහ දිහා බලන්ද ගහට තියෙනවා, ගහට තිබුණා පැලැටි කාලයක්. ඉතාම කුඩා අංකුරයක් අවස්ථාව තිබුණා. ඊට පස්සේ පැලෑටියක් කියන මට්ටම තිබුණා. ඊට පස්සේ සාමාන්‍ය මට්ටමේ පැලයක් කියන මට්ටම තිබුණා. තරුණ මට්ටමේ ගහක් කියන එක තියෙනවා. ඊට පස්සේ ඒක ලොකු වැඩුණු ගහක් කියන බවට පත් වෙනවා. ක්‍රමක්‍රමයෙන් ඒ ගහ දිරනවා. ඒ ගහට ලෙඩ හැදෙනවා. ඒ ගහේ ආයුසන්තතියක් තියෙන ඉවර වෙලා ඒ ගහ නැරෙනවා. හොඳට බලන්න, ඒ අචේතනික වස්තුවේ කුඩා කාලයේ, ළමා කාලයේ, තරුණ කාලයේ ඒකෙ දිරන බව, මහලුකමක් තිබුණා, ඒ ගහටත් ලෙඩ රෝග හැදුණා, ඒ ගහත් මැරුණා, මරණයට පත් වෙනවා. එතකොට මේ ගහට හිතනවද, ගහ දන්නවද? දැන් මම කුඩා කාලේ, මම පැලෑටි කාලේ, මම කුඩා කාලේ, මම තරුණ කාලේ, මම දැන් ලොකු ගහක්, දැන් මම ලෙඩ වෙලා, මම මහලු වෙලා, මම මැරෙයි කියලා ගහට හිතනවා කියලා ඔයගොල්ලෝ හිතනවද? එහෙම නැත්නම් ගහට ඒවත් දැනෙනවා කියලා හිතනවද? නැහැ. ඒක තමයි රූප ස්වභාවය. අචේතනික වස්තුන්ටත් අයිති රූපේ හැටි ලෙඩ වෙන ස්වභාවය, දිරණ ස්වභාවයේ මැරෙන ස්වභාවයේ රූපෙට අයිති. ඒ වගේ පංච උපාදාන කන්ද දුක්ඛ මේ දුක ඕගොල්ලන්ගේ නෙවෙයි. රූපය ඕගොල්ලෝ හැමෝම මම කියන මේ රූපේ ගන්න. අපි හැමෝම අද මේ මම කියලා හිතාගෙන ඉන්න තමන්ගේ රූපේ දිහා බලන්න. ඔය රූපේ මේ මම පෙන්නපු ගහ කියන රූපේ හැදුනේ පොළවේ තියෙන ඕජා සාරයේ උරාගෙන. පොළවේ තියෙන ඕජා සාරයේ නැමැති හේතුව නිසායි ගහ නැමැති ඵලයේ මේ තියෙන්නේ. ඒ ගහ නැමැති ඵලයේ තමයි තියෙන ලක්ෂණ ටික තමයි ලෙඩවීම මහලුවීම මරණය කියන ලක්ෂණ ටික තමයි ප්‍රධානව විද්‍යමාන වෙලා තියෙන්නේ. ඒ වගේමයි පංච උපාදාන ස්කන්ධ දුක්ඛ කියලා කිව්වේ රූප උපාදාන ස්කන්ධය ගන්න. ඕගොල්ලෝ මම කියන මගේ කියන මගේ ආත්මය කියලා හිතාගෙන ඉන්න මේ ශරීරය ගන්න. ඕගොල්ලෝ දන්නවද මේ ශරීරය හැදෙන්නේ මොකෙන්ද කියලා? පින්වතුනි මේ ශරීරය හැදෙන්නේ කන බොන ආහාරයෙන්. උදේට බත් ගන්නයි දවල්ට බත් ගන්නයි දෙන්නේ ඇයි? කන බොන ආහාරයෙන්. කොහොමද කන බොන ආහාරයෙන් හැදෙන්නේ කියලා තෝන්නම් මම කියන්නම්. අපි කන බොන ආහාර පාන බත් පාන් කෝපි මුංගට මේ සත්‍ය කෝ පුද්ගලෙකෝ සත්ව පුද්ගල කොටස් නෙවේ. මේ කන බොන ආහාරය ගත්තහම අපි කටට අරගෙන මේ දත් ටිකක් තියෙන ඒවා කැබලි කැබලි වලට කඩන්ද. ඊට පස්සේ කටේ අපි හැම කෙනෙකුගේම ක්‍රේත ගන්ති කියන්නේ කෙල කියන්නේ ආහාරය මුලක් කරන්ද තියන්නේ. කැබලි වලට හපලා අපි ගිල්ලහම ඒක අපේ කුසට යනවා කියලා කියන්නේ ආමාශයට යනවා. ආමාශයට යනවා ආහාර දිරවන වීසය. ආහාර ජීවිතය කියලා ඒකම ආමාශයට ගිය ආහාර පාන කොට්ටාස කියලා වාතයක් තියෙන ඒ වාතයෙන් පෙරලනවා. ඔය කොන්ක්‍රීට් එහෙම අන්නකොට මැෂින් එකකට වෙනම ගලුත් දාලා වැලිත් දාලා සිමෙන්ති දාලා ඒක කරකනකොට හොඳට මිශ්‍ර වෙන්නේ. ඒ වගේ වෙන වෙනම වතුරක් දාලා මේ පාන් කෑලි කව්පි මුංගටත් දාලා වෙනම වතුර වෙනම කියලා වෙන වෙනම දැම්මට ඇතුළේදී ඔක්කොම එකට ඇඹරෙනවා. ආමාශය ඇතුළේදී අර ආහාර පාන ඔක්කොම දීවල සම්පූර්ණ දියරයක් බවට පත් වෙනවා. දියරය ඊට පස්සේ ස්ත්‍රීන්ට 28 රියම් පුරුෂයන්ට 23 රියම් බඩවැලක් තියෙනවා. මේ අර ගත්ත ආහාරය දියරයක් බවට පත් වෙලා ඒ දියරය අර බඩවැල දිගේම යනවා. ඔයගොල්ලෝ දන්නවා හොඳට රත් වෙච්ච යකඩ වටේකට වතුර ටිකක් දාන්න. ඒක ටිකක් දුර ගලාගෙන යන රත් වෙච්ච කම හින්දාම වාෂ්ප වෙයි නේද? ඒ වගේ අර ආහාර ඕජාව මේ බඩවල දිගේම යනකොට මොකද වෙන්නේ? මේ කුසේ තියෙන කර්මජ තේජෝ ධාතුව කියලා. ඒ ශරීරයේ තියෙන රස කොටස් ටික ඔක්කොම වාෂ්ප වෙනවා උරා ගන්නවා සිවුන් සිවුන් හරවල් වලින්. අන්තිමට ඒකේ රොඩු ටික විතරක් කෙරවලට යනවා. ඒකට අපි අසුචි කියනවා. අන්නේ වාෂ්ප වෙන උරා ගන්න අර නලයේ දිගේ යන වතුර ටික වාෂ්ප වුණා වගේ බඩවැලේ දිගේ යන අර ආමාශයේ තියෙන දියරය බඩවැල දිගේ යනකොට ඒක තියෙන උරාගත් ශරීරයේ උරාගත් රස කොටස් වලින් තමයි මේ කෙස් හැදිලා තියෙන්නේ, හම හැදිලා තියෙන්නේ, මස්ලේ නහර ඇටෝ හැදිලා තියෙන්නේ. ඕගොල්ලන්ගේවත් තව පුද්ගල ජීවත් පුද්ගල කොටස් කිසිම කෙනෙක්ගේ කොටස් නැහැ. ඒ රූපයටත් මේ රූපයටත් මේ ගහට වගේ කුඩා කාලයක් තිබුණා, ළමා කාලයක් තිබුණා, තරුණ කාලයක් තියෙයි. මේ රූපයටත් තලක් යන වයසක් තියෙනවා. මේ රූපයත් දිරනවා, මේ රූපයත් ලෙඩ වෙනවා, මේ රූපයත් මහලු වෙනවා, දිරනවා, මේ රූපයත් මැරෙනවා. අර අචේතනික ගහ හැදුනේ ආහාර පූජාවෙන් ඒකත් කුඩා කාලයක් තරුණ කාලයක් මහලු කාලයක් තිබුණා. ඒකත් ළඩ වුණා, ඒකත් මහලු වුණා, ඒකත් මැරුණා. මේ රූපයත් ළඩ වුණා, මහලු වුණා, මැරුණා. එහෙනම් පංච උපාදාන කන්ද දුක්ඛ කිව්වේ මේ ස්කන්ධ පංචකයකයි. මේ රූපයක වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ධර්මතා පහයි. දිරණ කම තියන්නේ, නැසෙන කම තියන්නේ, මැරෙන කම තියන්නේ. ඒ ධර්මතා ටික නොදන්නාකම නිසා අපි කියමු, අපි එතනින් තේරන මට රූපේ විතරක් ගනිමු. මෙන්න මේ රූපය එතකොට අචේතනික ඒ වස්තුවේ සචේතනික අපි මම කියන මේ රූපෙත් ස්වභාව දහම එකයි කියලා ඕගලන්ට තේරෙන්න ඕනේ. ලෙඩවීම, මහලු වීම, මරණය අද අපි හිතාගෙන ඉන්න මම ලෙඩ වෙනවා, මම මහලු වෙනවා, මම මැරෙනවා කියලා. එහෙනම් ගහට හිතෙන්න ඕනේ මම ලෙඩ වෙනවා, මම මහලු වෙනවා, මම මැරෙනවා කියලා. ගහ හිතන්නේ නෑ ලෙඩ වෙනවා, මහලු වෙනවා, මැරෙනවා කියලා. නමුත් හේතුඵල ධර්මයක් සිද්ධ වෙනවා. ඒ තුල ජරා මරණ කියන ධර්මතාවයක් විද්‍යමානයි. ඒ වගේ මේ රූපය තුල කනබන ආහාරයෙන් රූපය හැදුනා. රූපය දිරනවා, ලෙඩ වෙනවා, මැරෙනවා. නමුත් අහක යන සිද්ධිය අපි කරේ දාගෙන දුක් වෙනවා. ඉබ්බඳු රූපේ තතු අවබෝධ කරගන්න නැතුව මේ රූපේ මම කියලා ඔගොල්ලෝ ගත්තාම, මේ රූපේ මගේ කියලා දකිනකොට, මේ රූපේ මගේ ආත්මයයි කියලා දකිනකොට පින්මතු දන්නවද ඔගොල්ලෝ ළඩ වෙන අය වෙලා, මහලු වෙන අය වෙලා, මැරෙන අය වෙලා ඔගොල්ලෝ ජරා මරණයට හිමිකරුවෙක් වෙලා තියෙන්නේ. ජරා මරණ සංඛ්‍යාත ලෝකෙට බැඳුණු නිසා මිසක, ජරා මරණ සංඛ්‍යාත රූපෙට බැඳුණු නිසා මිසක, ජරා මරණ සංඛ්‍යාත රූපේ මම කියලා, මගේ කියලා, මගේ ආත්මය කියලා ගත්ත නිසා මිසක, එහෙම නැත්නම් රූපේ ජරා මරණ දෙන නිසා නෙමෙයි ඕගොල්ලෝ ජරා මරණයට පත් වෙලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේට ඕනේ උනේ ලෝක ස්වභාවය පෙන්නලා, ලෝකය කියන්නේ දුකක්, ඒ දුක් වූ ලෝකෙන් මිදෙන මගක් පෙන්වන්නට. නමුත් අපි මේ රූපය කියන්නේ දුකක් කියන එක අපි අවබෝධ කරගත්තේ නැහැ. රූපය කියන්නේ ලෙඩ වෙන එකක්, රූපය කියන්නේ මහලු වෙන එකක්, රූපය කියන්නේ මැරෙන එකක් කියලා අපි අවබෝධ කරගත්තේ නැහැ, දන්නේ නැහැ. ඒ හින්දා අපිට කියන දුක්ඛේ අඥානං කියලා. ඒ රූපේ වගේම වේදනා සංඥා සංකාර කියන නාම ධර්ම ටිකක් දකින්ද මම මේක දීර්ඝ වෙන නිසා රූපය ගැන විතරයි මතක් කරන්නේ. ඊට පස්සේ දුක්ඛ සමුදය අඥානං, මේ ළඩ වෙන මහලු වෙන ධර්මතාවයකින් යුක්ත කෙනෙක්ගේ නෙමෙයි. ඒකයි මම කිව්වේ මේ ලෙඩවීම මහලුවීම මරණය කියන්නේ ගැනීම ධර්මතාවයක් කියලා මම ගහට උපමා කරලා පෙන්නුවේ. ඒ දුක් වූ ස්කන්ධ ටික ඇතිවෙච්ච හැටි ගැනත් අපි දන්නේ නැහැ. අද මේ දිරන ලෙඩවෙන මහලුවෙන රූපය උරුම වුණේ කොහොමද කියලා දන්නවද? අද කනබුන ආහාරයෙන් පවතින්නේ මේ විදිහටම. පෙර ජීවිතයේ කනබුන ආහාරයෙන් මේ රූපය ලෙඩ වෙන, දිරන, මැරෙන රූපයේ පවතිද්දී එදත් රූපය කියලා කියන්නේ නැත්තම් ස්කන්ධය කියලා කියන්නේ දුක නේද? ඒක හේතු ප්‍රත්‍ය නේද කියලා අපි අවබෝධ කරගත්තේ නැහැ. එදා දුක අපි උරුම කරගත්තා. දුක් වූ ලෝකය අපි උරුම කරගත්තා. දුක් වූ රූපය මම, මගේ, මගේ ආත්මයයි කියලා අපි හිතලා ඒකට තණ්හා කළා, උපාදාන වුණා. මේ රූපය අතහැරුණා. නමුත් මේ කෙලෙසිය නිසා මේ විඥානය ප්‍රතිසන්දි වශයෙන් මෙන්න මෙතෙන්ට දැසගත්තා. අද සිත් මෙතෙන්ට දැසගත්තට පස්සේ මේ දුක් වූ ස්කන්ධ ටික හැදුනා. මම උපන්න නෙමෙයි, දුක් වූ ස්කන්ධ ටික හැදුනා. එතකොට එයාට එනවා දුක්ඛ සමුදය කියනකොට දුක්ඛ සමුදය පුබ්බන්තේ ඥානය තියෙන්න ඕනේ. අද මම නොවන, මගේ නොවන, මගේ ආත්මය නොවන අර ස්වභාව ධර්මතාවයක් වූ රූපය කනබුන ආහාරයෙන් පවතිනවා. අදත් ඔයගොල්ලෝ මේ රූපය අවබෝධ කරගන්න නැතුව මේ රූපේ මම, මේ රූපේ මගේ, මේ රූපේ මගේ ආත්මයයි කියන ඔය අදහසේම හිටියොත් ඔගොල්ලෝ මැරිලා යයි. මේ රූපේ නිරුද්ධ වෙයි. මරණයෙන් පස්සේ මේ රූපය සම්පූර්ණ පොළොවට දිරලා දියවිලා පස්සල යයි. ඒ මම මගේ මගේ ආත්මයයි කියලා ගත්ත ඔය නිමිත්ත නැති වෙන්නේ. උදාහරණයක්, ඔගොල්ලෝගේ පින්වත්තුන්ගේ මියගිය කවුරු හරි ඥාතිවරු සිහිපත් කරගන්න ජීවත් වෙනකොට අම්මා අප්පච්චි හිටියනම් ඒ කබලින්කාරයෙන් හැදුන ඒ රූපේ දැන් කොහෙවත් නැහැ. නමුත් ඔගොල්ලන්ගේ මනසේ ඒ නිමිත්තේ අඩු බවක් තියනවාද? ජීවත් වෙනකොට දැකපු අප්පච්චි නැත්නම් අම්මා සිහි කෙරුවොත් අද ඒ නිමිත්තේ විදිහටම නැද්ද කියනවා. ඒ වගේ මේ මමයි කියන රූපේ දිරුවත් මමයි කියන සිතේ පවතින නිමිත්ත නැති වෙන්නේ. ඒ නිමිත්ත නැවත මේ විඥානය නැත්නම් සිත රූපයකට දැස ගන්න හේතු වෙනවා. ඒ නිමිති හිටියේ වෙන මොකුත් නිසා නෙවෙයි. මේ රූපය ආරම්භය ඒ විදිහට නිමිති හිටියේ රූපය මම මගේ මගේ ආත්මය කියලා බදාගත්ත නිසා, අල්ලගත්ත නිසා. රූපය කියන්නේ දුක නේද කියලා අවබෝධ කර නොගත්ත නිසා. ඊට පස්සේ නිබඳුම රූපයක් ආපහු හදන අපරන්ත ඥාන. දුක ඇති වෙච්ච හේතුව ගත්තාම පුබ්බන්ත ඥානය ගත්තාම පෙර මේ ස්කන්ධ ටික දුක මිසක ලෝක මිසක මම මගේ මගේ ආත්මය නෙමෙයි කියලා නොදන්නාකම නිසා, අවිද්‍යාව නිසා මම මගේ මගේ ආත්මයයි කියලා අපි උරුම කරගත්ත ඒ හේතුව වුණා. අද මෙතෙන්ට එන්න අදත් ඔයගොල්ලෝ මේ රූපය පිරිසිදු දකින්න උත්සාහවත් නොවුනොත්, රූපේ මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි රූපේ හේතු ප්‍රත්‍යයක අනුබුන ආහාරයෙන් හැදුනේ, ඒකද ස්වභාව දහමක්. නිදවීම මහලුවීම මරණය රූපේ දැයිච්ච දෙයක් මිසක ඒක මම වෙනවා නෙමෙයි කියනක අවබෝධ කර නොගත්තොත්, උබදු ලෙඩ වෙන මහලු වෙන රූපය අනුව පෙරලෙන සිතක් හදාගත්තොත් මේ සිත නැවත ප්‍රතිසන්දි වශයෙන් ගිල මේ වගේ ස්කන්ධ ටිකක් ඇදී අපරන්ත ඥානම්. එතකොට පුබ්බන්ත ඥානම් අපරන්ත ඥානම් එයා දන්නවා පෙර ඇත්තන දැක්ක නිසායි අදාවේ අද ඇත්තන දැක්කුත් අනාගතයටත් මේ වගේ දුක් වූ ස්කන්ධ ටිකක් හදනවා පුබ්බන්ත අපරන්ත ඥානම්. ඊට පස්සේ නිරෝධයටත් එහෙමයි. අතීතයේදී අතීතයේදී මේ රූපයේ ස්වභාවය මේ ස්කන්ධයන්ගේ ස්වභාවය තේරුම් අරගෙන මම මගේ මගේ ආත්මයයි කියන හැඟීමෙන් බැහැර වුණා නම් ලෝභ මෝහ මාන කියන කෙලෙස්යෙන් අපේ මනස මුදවගෙන තිබුණා නම් අද මේ වගේ දුක් වූ ස්කන්ධ ටිකක් උරුම වෙන්නේ නැහැ. බැරි වෙලා අද මේ ස්කන්ධ ටික අර අචේතනික වස්තුවකට උපමා කළ ඉබ්බන්දී නේද කියලා අවබෝධ කරගෙන මම මගේ මගේ ආත්මය කියන හැඟීමෙන් අපිට මිදෙන්න පුළුවන් වුණොත් නිබඳු දුක් වූ ස්කන්ධ ටිකක් නැවත හදන්නේ නැහැ කියන ධර්මතාවයක් වෙනවා. නිරෝධයටත් නිරෝධ සත්‍යයටත් තියෙනවා පුබ්බන්ත ඥානය අපරන්ත ඥානය පුබ්බන්ත අපරන්ත ඥානය. එහෙනම් අතීතයේදී මම මගේ මගේ ආත්මය කියන කෙලෙස්යෙන් නොතිබුණා නම් අද නැහැ. අද ඒ කෙලෙස්යෙන් නැතිකලත් අනාගතයට වෙන්නේ නැහැ කියලා පුබ්බන්ත අපරන්ත ඥානය නිරෝධ සත්‍යයටත් වෙනවා. එතකොට නුවණක් වෙනවා පටිච්ච සම්පද ධම්මස් ඥානං. එනම් මේ පටිච්ච සම්පද ධර්මතාවය පුද්ගලයෙක් ඉපදිනවා නෙවෙයි කෙනෙක් ඉපදිනවා නෙමෙයි මෙතන තියෙන්නේ පටිච්ච සමුප්පාද ධර්මයක ස්වභාවයක්. පටිච්ච සමුප්පාද ධර්මයක් මෙතන තියෙන්නේ කියන කාරණාව විද්‍යමානයි. එතකොට එයා දන්නවා දුක කියන එක සත්‍යයේගේ පුද්ගලයේගේ අපි හිතාගෙන ඉන්න විදිහ තව කෙනෙක්ගේ නැන්දාගේ මාමගේ අයියාගේ අක්කගේ තාත්තගේ මහලු බව මරණ නෙමෙයි. අර අචේතනික වස්තුවට අයිති නම් ලෙඩවීම මහලු වීම මරණය මේ සවිඥානික රූපයටත් අයිතියි. මොකද මේ රූපේ මේ රූපය අතර වෙනසක් නැහැ. ඒ රූපේ ජීවත් කරන ස්කන්ධ ටිකත් රූපයන් වගේ ගිහිල්ලා එහෙනම් ඒ ස්කන්ධ ටිකටත් අයිති ඒ ටිකමයි. ඒ ටිකමයි කියව මොකද්ද? දෙදවීම මහලුවේ මරණය හින්දා සංකිටින පංච උපාදාන ඛණ්ඩ දුක්ඛ. මේ උපාදාන ස්කන්ධයකයි දුක තියෙන්නේ. මේ උපාදාන දුක්ඛෝ උපාදාන ස්කන්ධේ මම මගේ කියලා උපාදාන කරගන්න එපා. උත්තරේ එන්නේ අන්තිමට එහෙනම් උපාදාන වශයෙන් ගත්ත නිසායි මේ දුක කියනක ඇති වුනේ ඇති වෙන්නේ උපාදාන වශයෙන් නොගත්තනම් දුක කියනක ඇති වෙන්නේ නැහැ අද නොගත්ත තනාගතේට හටගන්නෙත් නැහැ මාර්ගය තමයි මොකද්ද දුක හොඳට පිරිසිඳ දකින්න ඕගලන්ට තියෙන එක දෙයයි දුක පිරිසිඳ දකින්න දුක පිරිසිඳ දකිනකොට මේ දුක් වූ ස්කන්ධ ටික මම මගේ ආත්මය කියන හැඟීම අතහැරෙන්නේ ඉබේමයි. දුක පිරිසිඳ දකින්න ගියාම පංච උපාදාන කන්දා දුක්ඛ කියනක පිරිසිඳ දකින්න ගියාම ඔයගලන්ට මේ අචේතනික වස්තුවක තියෙන රූපයත් තමන් කියන රූපයත් අතර වෙනසක් නැහැ. ඒ රූපය අනුව ගිය වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්මතාව ටිකත් ඒ රූපයත් අතර වෙනසකුත් නැහැ කියන නෝනක් ඔයගලන්ට හම්බේ. දුක පිරිසිඳ දකින්නවා නම් දුක පිරිසිඳ දකින්න වෙන්නේ මෙන්න මේ ස්වභාව ධර්ම යම්සේද එසේ මේ සවිඥානික මම මගේ කියලා ගන්නා වූ ජීවිතය කියන ධර්මතාවය තේරුම් ගැනීමෙන්මයි මේක තව ගොඩාක් විස්තර ටික තියෙනවා මට එක කාරණාවක් තව මතක් කරන්න ඕනේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න ගියාම දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියලා චතුරාර්ය සත්‍යයේදී පටිච්ච සමුප්පාදය චතුරාර්ය සත්‍යෙන් අනිකක් කොට ගන්න එපා දුක්ඛ සත්‍ය බලන්න පංච උපාදානස්කන්ධ දුක කියනකොට මම අර අචේතනික වස්තුවට උපමා කළ විදිහටම දුක කෙනෙක්ගේ නෙමෙයි පුද්ගලයෙක්ගේ නෙමෙයි ස්වභාවික වස්තුවකුයි දුක කියන්නේ ඒක ලෝක ධර්මතාවයක් කියනක තේරුම් ගන්න දුක්ඛ සමුදය සත්‍ය විස්තර කරනකොට අවිද්‍යාපත්‍ය සංඛාර සංකාරපත්‍ය විඥානං කියලා පටිච්ච සමුප්පාදේ ප්‍රත්‍ය නිද්දේශය ඒකට ආදේශ කරගන්න සමුදය සත්‍ය පෙන්වන්න තමයි පටිච්ච සමුප්පාදේ අවිද්‍යාපත්‍ය සංඛාර සංකාරපත්‍ය විඥානං කියන ධර්මතාවය පෙන්වන්නේ චතුරාර්ය සත්‍ය නිරෝධ සත්‍ය පෙන්වන්නයි පටිච්චසමුප්පාදේ අවිද්‍යා නිරෝධ සංකාර නිරෝධ සංකාර නිරෝධ විඥාන නිරෝධ කියලා නිරෝධ ප්‍රත්‍ය පෙන්වන්නේ ප්‍රත්‍ය නිරෝධය පෙන්වන්නේ ඒ ප්‍රත්‍ය නිරෝධයෙන් පෙන්වන්නේ දුක්ඛ සත්‍ය නිරෝධ සත්‍ය කියන එක තේරුම් ගන්න. ඊට පස්සේ මාර්ග සත්‍යයේදී හම්බ වෙන්නේ එක උත්තරයයි මොකක්ද දුක්ඛ පිරිසිඳ දකින්න දුක පිරිසිඳ දකින්ද උත්තරය ආවහම වර්තමානයේක ස්කන්ධ ටිකත් ඒ ස්කන්ධ ටික ආහාර ප්‍රත්‍යයෙන් හටගෙන ආහාර නිරුද්ධ වෙනවා කියන ටිකත් විතරයි බලන්නට තියෙන්නේ මෙන්න මේ ටික මේ විදිහට හොඳට යම් කෙනෙක් ගවේෂණය කළොත් එයාට මේ ජීවිතයේදීම තමන්ගේ නිවීම තමන්ගේ මිදීම හදා ගන්න පුළුවන් පින්වතුනි අනන්ත සංසාරික අපි හැමදාම ආවේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ නොවුණු නිසා අවබෝධ කරගන්න බැරි වෙච්ච නිසා ඉතින් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට හැමදෙනාම උත්සාහවත් වෙන්න ඕනේ ඒ විතරක් නෙමෙයි ඔය මම චතුරාර්ය සත්‍ය පෙළගහම එක ආකාරයකින් එක පැත්තකින් විතරයි මතක් කරේ. තව එක කාරණාවක් තියෙනවා. මේ ධහම මහසાગරය වගේ. මේ සම්මාදිට්ඨියෙන්ද නොයෙක් ක්‍රම තියෙනවා. නොයෙක් න්‍යායන් තියෙනවා. මම බොහෝ විටක බොහෝ න්‍යායන් මුලින් ධර්මයේ දේශනා කරනවා. මෙතෙන්දී තව එක කාරණාවක් මම මතක් කර යුතුයි. ඒ තමයි මේ චතුරාර්ය සත්‍ය මේ විදිහට අවබෝධ වුණාම මේ ස්කන්ධ මම මගේ ආත්මය කියන කෙලෙස් නැති වුණාම අපේ ජීවිතේදී හම්බෙන දෙයක් තියෙනවා ඒ තමයි මොකද්ද ඇස් ඉදිරිපිටේ රූපයක් හම්බ වුණොත් ඇස් ඉදිරිපිටේ තියෙන රූපය දකින්න පෙර තිබ්බ නෙමෙයි දැක්කයන් පස්සේ තියෙනව නෙමෙයි අවස්ථාවට පෙනෙන දේ උපද්දවාගෙනයි අපි බලන්නේ දකින්නේ දැකීමෙන් පස්සේ ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියන ওই දර්ශනයට එනවා. අද එහෙම නොවෙන්නේ යම් අරමුණක් ඇහැට පෙනෙනකොට පෙනෙන දේ ආරම්භය මම මගේ කියලා අපි ඇලිලා මම මගේ කියලා බැඳිලා පවතින නිසායි. එතකොට යම් කිංච සමුදය ධම්ම සම්බන්තන් නිරෝධ ධම්මං කියන දර්ශනෙට එනවා මෙන්න මේ චතුරාර්ය සත්‍ය අවබෝධ වුණොත්. මේ ස්වභාවික පැලෑටි යම් බඳුද මේ රූපයක ඝනදෙනු කරන ඕගලගේ මනසත් ඒ විදිහට ආවෝ. ගහ පරිහරණය කරන්න පුළුවන් අපිට. හැබැයි ගහ වුණත් තණ්හාකල දුක එනවා. මේ ගහට වුණත් ආදරෙන් මගේ කියලා ගත්තොත් ඔය ගහ ලෙඩ වුණත් ඕගලන්ට දුකයි. ඔය ගහ මරුණත් දුකයි. මේ ඔය ගහ දිරුවත් ඕගලන්ට දුකයි. ලස්සනට ගෙදරක මල් පැලෑටියක් හරි හැදලා තිබුණොත් හැදලා තියෙන ගහ මගේ වුණොත් ඒ අචේතනික ගහ නිසාත් ඕගලන්ට දුක වෙනවා. ඒ වගේ මේ රූපයත් ඕගලන්ගේ වුණොත් දුක වෙනවාමයි. තමන්ගේ නොවුණොත් දුක එන්නේ නැහැ. එන්නේ ඉඩක් නැහැ. දැන් දුක නොවෙනවා විතරක් නෙමෙයි නැවත දුක ඇති කරන නිමිති හිතින්නේ. මේ රූපය මම මගේ නොවන කමින් දුකක් නැහැ. නැවත දුක හදන දුක්ඛ ස්කන්ධ හදන නිමිති නැහැ කියලා කිව්වේ දැක්කහම දැකපු දේ දැකීමෙන් පස්සේ ඉවරයි කියන තැන එනවා මිසක දැකපු දේ ඉතුරු වෙන්නේ නැහැ. අද ඔයගොල්ලෝ මොන හරි දෙයක් දැක්කොත් දැකපු දේ තියෙනවා කියන හැඟීම ඉතුරු වෙනවනේ. ඒ ඉතුරු වෙන්නේ දැන් ඔයගලන්ට පින්වතුන් හිටපු ගෙදර සිහි කරන්න පුළුවන් වෙන්නේ ගෙදර තියෙන හින්දා නෙමෙයි. දකින්න වෙලාවේදී පෙනෙන දේ තුල ඇවිල්ලා බැඳලා තිබුණු හින්දා ඒ මනසයි ඔයගොල්ලෝ සිහි කරන්නේ. කණ්ණාඩියක් ඉස්සරහට ගියාම ඡායාව වැටුණාට අපි අහකට යනකොට ඉතුරු නැතුව නැති වෙනවා වගේ යථාර්ථය දකින්න හැම දෙයක්ම ඉතුරු නැතුවම නැති වෙනවා. අන්න ඒ වගේ මට්ටමට ආපු දවසට කර්ම රැස් වෙන්නේ නැහැ. මේ රූපය මම මගේ කියන බැඳීමෙන් අතරුණා මේ රූපය නිසා දැන්ගෙන දුකද නැහැ. ස්කන්ධ පරිහරණයක් විතරයි. දකින්න අහන දේ ඉතුරු නැතුව නැති වෙනකොට නැවත යන්න නිමිතිත් නැහැ. එතකොට දැන් දුකද නැහැ නැවත දුක්ඛ ස්කන්ධයක උපද්දවන නිමිතිත් නැහැ කියන තැනකින් දුකක් නැති කළ දුක ඇතිවීමක් නැති කළ කියන කාරණා දෙකම සාක්ෂාත් වෙනවා. ඒ නිසා ඉබඳු චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න හැම දිනාටම වාසනාව ලැබේවා කියලත් මම ආශිංසනය කරනවා. පුණ්‍යානුමෝදනා කරලා මගේ දේශනාව මම අවසන් කරන්නම්. හැබැයි ගිලම්පස ටිකක් හැම වළඳලා ඕගොල්ලෝ දීලා ඕගොල්ලෝ කැමති නම් ගැඹුරු ධම් කරුණ ටිකක් සාකච්ඡා කරන්න මමත් ආපහු එන්නම්. මොකද ගොඩක් දෙනෙක් ධර්ම වේදිනේ මාපෝයත් ඉන්නවා. ගෙවල් දොරවල නොයෙක් කටයුතු කාරණා තියෙන නිසා එක දිගටම මම ධර්ම දේශනාව කරන්නේ නැහැ. එතන ඕගොල්ලෝ එළිය වෙනකම් බලා අහන්න මම එළිය වෙනකම් කියන්නේ. හරිද? නමුත් ඒක මම කරන්නේ නැහැ. මොකද ගෙවල් දොරවල කටයුතු කාරණා තියෙන ගමේ ගොඩයත් ඇවිල්ලා ඉන්න නිසා අපි පින් අනුමෝදන් කරලා අද මේ දේශනාව අවසන් කරුම් පස්සේ ආපහු ධර්ම ප්‍රශ්න ගැටළු තියෙනවා නම් ඒ ගැන සාකච්ඡා කරමු.